ශීතීත්වය බර වැඩි වෙනවා ඔබ අත්දකිනවා ඇති. ඉතින් SBS සිංහල ගුවන් විදුලියෙන් අපි සූදානම් අද දවසේ මේ ශීතීත්වය අපේ සිරුරේ බර වැඩි වෙන්නේ ඇයි කියන කාරණය සහ අපේ සිරුරේ යෝග්‍යතාවය පවත්ව ගන්නට අපි මොනවද කළ යුත්තේ කියන කාරණය සම්බන්ධව වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නට. ඒ සඳහා අද දවසේ අප සමග සම්බන්ධ වෙනවා ක්වීන්ස්ලන්තේ පෝෂණ නිවේදිනි නිර්මලා වීරකෝන් මහත්මිය. අයිබෝවන් නිර්මලා ඔබට.
අයිබෝවන් අතිනි.
ඔව් නිර්මලා, මම මුලින්ම ඔබගෙන් දැනගන්න කැමති මේ ශීතීත්වයේදී අපේ සිරුරේ බර වැඩිවීම සිදුවෙන්නේ ඇයි?
ඔව් අතිනි, එක හේතුවක් තමයි අපේ මානව පරිණාමණයත් එක්ක අපේ ශරීරය සැකසීලා තියෙන විදිය. ඒ කියන්නේ දැන් සීත කාලයේ සර්වයිවල් මෙකනිසම් එකක් විදියට ආරක්ෂිත ක්‍රමවේදයක් විදියට අපේ ශරීරයේ මේද තැම්පත් වෙන වැඩි නැඹුරුතාවයක් තියෙනවා. දැන් අපි ඔගොල්ලෝ අහලා ඇති ශීත කාලයේ ආරම්භයත් එක්ක බොහෝ සත්තු වැඩිපුර ආහාර අරගෙන මේද සංචිත වැඩි කරගෙන දිගු නින්දකට යනවා. අපි මේකට කියනවා winter hibernation කියලා. අහලා ඇති සමහර වලසුන් එහෙම මේ විදියට දිගු නින්දකට යනවා. ඉතින් මිනිස්සු අර වලසුන් වගේ hibernation ආකාරයේ දිගු නින්දකට නොගියට defense mechanism එකක් විදියට අපේ ශරීරයේ වැඩිපුර මේද තැම්පත් කරගැනීමේ නැමියාවක් තියෙනවා. මොකද මේ අවුරුදු මිලියන ගණනකට පෙර, එහෙම නැත්නම් මේ පසුගිය සියවසට පෙර ශීත කාලය කියන්නේ ආහාර ඊතරම් සුලභ කාලයක් නෙමෙයි. ඉතින් අර තැම්පත් කරගත්ත මේදය ප්‍රයෝජනෙට ගන්නවා නැවත ආහාර සුලභ කාලයක් එනකම්. ඉතින් මේ தත්ත්වය මානව පරිණාමයේදී අවුරුදු මිලියන ගණනකට කලින් වාසි සහගත தත්වයක්, ආරක්ෂිත தත්වයක්. නමුත් මේ පසුගිය සියවසේ සිදුවෙච්ච කාර්මික විප්ලවයත් එක්ක මහා පරිමාණ ආහාර නිෂ්පාදනය ආරම්භ වීමත් එක්ක winter summer කියලා නැහැ, වෙනසක් නැතුව අවුරුද්ද පුරාම ආහාර සුලබයි. නමුත් අපේ ශාරීරියේ මේ biological system එක හැදිලා තියෙන්නේ අර පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ටිකක් සීත කාලයේ වැඩිපුර මේද තැම්පත් කරගන්න. නමුත් මේ අර පරිසරයේ පහෝගිය සියවස තුල සිදුවෙච්ච මේ ආහාර availability සිදුවෙච්ච වෙනස්කම් වලට අපේ ශාරීරිය තාම biologically අනුගත වෙලා නැහැ. ඉතින් මේක එක හේතුවක් සීත කාලයේ බර වැඩි වෙන්න. අනිත් එක තමයි මේ බඩගිනි දැනෙනවත් වැඩි, නිතර නිතර කියන්නේ comfort එකට සීත කාලයේදී ආහාර ගන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. මොකද අපි ශීත කාලයේ ගොඩක් වෙලාවට ගත කරන්නේ ඉන්ඩෝ වටපිටාවක, නිවස තුල, එහෙම නැත්නම් වැඩ කරන තැන. ඉතින් දිවා කාලයේ කෙටි සීතලයි, ඒ හින්දා එළියට යනවත් අඩුයි. අර දැන් පහුගිය කාලේ කොවිඩ් ලොක්ඩවුන් වල ඉන්නකොටත් ගොඩක් අයගේ බර වැඩිවීම දක්නට ලැබුණා. ඒ කියන්නේ මේ ශීත කාලයේ වගේම අර ගෘහස්ථව ඉන්නකොට ටිකක් බඩගිනි වුණත් නැතත් කම්ෆර්ට් එකට නිතර නිතර කැම ගන්නවා. ඉතින් මේ ශීත කාලයේත් බඩගිනි දැනෙනවත් වැඩි. එම නිසා අපි මේ නිතර නිතර කෑම ගැනීමත් බර වැඩි වෙන්න එක හේතුවක්. අනිත් එක තමයි මේ ගන්න කෑම වර්ග මොනවද කියන එක. ඉතින් මේ නිතර නිතර බඩගිනි වුණත් නැතත් අර ඒ සීතලත් එක්ක ඒ ගන්න කෑම වර්ග ගොඩක් වෙලාවට පිරු පහදු කරපු පිෂ්ඨය තියෙන සීනි සහ මේදය, මෙන්න මේ කම්බිනේෂන් එක තියෙන ආහාර තමයි ගොඩක් වෙලාවට ගැනෙන්නේ. කේක් වර්ග, බිස්කට්, බ්‍රවුනීස්, පයිස්, පීසා වගේ ආහාර අර කම්ෆර්ට් එකට නිතර ගන්නකොට අපේ ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ශක්ති ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා. සීත කාලය නිසා අර මේ තැම්පත් කර ගැනීමට තියෙන නැමියාවකුත් තියෙනවා. නමුත් අර ඒක ආහාරත් සුලබයි. ඉතින් ඒක වියදම් වෙන්නෙත් නැහැ මේ ශක්තිය. ඉතින් මේ නිසා එක ශරීරයේ මේ තේ විදියට තැම්පත් වෙලා බර වැඩි වෙනවා. අනිත් එක තමයි අපි වෙනද තරම් winter එකට ව්‍යායාම කරනවත් අඩුයි. මොකද winter එකේ කියන්නේ එළිය පවතින සිසිල් බව නිසා එළියට කියන්නේ ව්‍යායාම කරන්න යන වාර ගාන වෙනදට වඩා කොහොමත් අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි ශක්තිය ශරීරය තුළට ලබා ගැනීම වැඩි වුණාට ඒක වියදම් කරනවා අඩුයි. ඉතින් මේ தත්වයත් එක්ක සීත කාලයේ බර වැඩි වෙන්න තියෙන නැඹුරුව වැඩි.
ඔව් නිර්මලා, පෝෂණ වේදිනියක් විදිහට මේ ශීත කාලය තුළ නිරෝගී බරක් පවත්වා ගන්න ඔබ ලබා දෙන පෝෂණ උපදෙස් කුමක්ද?
ඔව්වත්තනි දැන් මම මුලින් කිව්වා දැන් බර වැඩි වෙන්න දැන් අපිට අපේ ශරීරයේ බයොලොජිකලි හැදිලා තියෙන විදිය වෙනස් කරන්න බැහැ. නමුත් අපිට පුළුවන් මේ ආහාර ගන්න විදිය වෙනස් කරන්න. ඒක අපිට පාලනය කරගන්න පුළුවන් සාධකයක්. ඉතින් අර නිතර නිතර කෑම ශක්තිය අධික කෑම ගැනීමෙන් වැළකීම. ඉතින් අර බඩගිනි නිතර නිතර දැනෙන නිසානේ අපි එහෙම කෑම ගන්නෙ. එතකොට අපිට පුළුවන් නම් කෑම ගන්න ගන්න ආහාර වලින් කුස හොඳට පැය 3-4ක් හොඳට يعني වැඩි වෙලාවක් පිරීලා තියෙන විදියට කෑම ගන්න. එතකොට කොහොමද අපි එහෙම කෑම ගන්නෙ? අපිට පුළුවන් නම් ප්‍රෝටීන සහ කෙඳි කියන මෙන්න මේ පෝෂණ සංඝටක දෙක හොඳින් ප්‍රමාණවත් පරිදි අඩංගු ආහාර වේලේ හොඳින් අඩංගු වෙන විදියට ගන්න. අර පැය දෙකෙන් දෙකට වගේ නිතර බඩගිනින ස්වභාවය අඩුයි. ඉතින් ප්‍රෝටීන් තියෙන කෑම ගත්තොත් මස් මාළු මුහුදු ආහාර බිත්තර යෝගට් චීස් ඊළඟට ටෝෆු කව්පි කඩල මුංඇට ආමන්ඩ් වෝල්නට් චියා සන්ෆ්ලවර් වගේ ඇට වර්ග ගන්න පුළුවන් නම් ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන් ලැබෙනවා. මේ ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් කරන්න ඩයිජෙස් කරන්න ටිකක් වෙලා යනවා, ඇඟට ටිකක් මහන්සි වෙන්න වෙනවා. එතකොට අර ඉක්මනින් බඩගින්නේ එන්නේ නැහැ. ඊළඟට කෙඳි තියෙනවා නම් ඒත් ආහාර දිරවන්න ටිකක් වෙලා යනවා. එතකොටත් අර බඩගිනියේ නිතර බඩගිනියේ සම්භාවිතාවය අඩුයි. එළවලු නැවුම් පළතුරු ඇට වර්ග ඊළඟට හෝල් ග්‍රේන් ධාන්‍ය වර්ග කියන්නේ සකස් නොකළ රිෆයින් නොකළ ධාන්‍ය වර්ග බ්‍රවුන් රයිස් හෝල් ග්‍රේන් පාස්තා කිනුවා හෝල් ග්‍රේන් වර්ගයේ පාන් වර්ගවල කෙඳි හොඳින් තියෙනවා. ඉතින් මේ කම්බිනේෂන් එක ප්‍රෝටීන් සහ ෆයිබර් තියෙනවා නම් හොඳින් බඩ පිරෙනවා. එතකොට අර නිතර නිතර ශක්තිය අධික කෑම වර්ග ගැනීමෙන් අපිට වැළකීලා ඉන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදියට ගත්තොත් අපිට ගිනි මැලයක ගින්දර හොඳින් පවත්වාගෙන යන්න අපි පුංචි පුංචි දරකෝටු නම් පාවිච්චි කරන්නේ. දරකෝටු ඉක්මනින් දහණය වෙලා ගින්න නිවිල යනවා. ඉතින් ගින්න පවත්වාගෙන යන්න නම් අර පුංචි පුංචි දරකෝටු නිතරම ගින්නට දාන්න වෙනවා. ඉතින් අර අපි රිෆයින් කරපු මේ පිටි සහිත සීනි සහිත ආහාර ගන්නවා කියන්නේ ගිනි මැලයකට පුංචි පුංචි දරකෝටු දානවා වගේ. ඒක කාලා පැයක් දෙකක් යනකොට ආපහු බඩගිනි. බඩගිනි නොවුනත් අර ඒ කෑමවල තියෙන ඇඩික්ටිව් ස්වභාවය නිසා නිතර නිතර ගන්න හිතෙනවා. ඉතින් අපි මේ පුංචි පුංචි දරකෝටු වෙනකොට ගිනි මැලයට ලොකු කොටයක් වගේ දරකොටයක් දැම්මොත් ඒක පැය ගාණක් කිසි ප්‍රශ්නයක් නැතුව දැල් වෙනවා. හරියට අර ප්‍රෝටීන් සහ කෙඳි සහිත ආහාර ගන්නවා වගේ. මේ ඒ ආකාරයට අර ප්‍රොසෙස් නොකර ආහාර ගන්නවා නම් එහෙම නිතර නිතර බඩගිනි එන්නේත් නැහැ, අවශ්‍ය පෝෂණයත් ශරීරයට ලැබෙනවා. ඉතින් මේ සීනි පිටි සහ මේද මෙන්න මේ කම්බිනේෂන් එක තියෙන ආහාර වලින් පුළුවන් තරම් වැළකීලා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔබ පොඩ්ඩක් ඉතල බැලුවොත් ස්වභාව ධර්මයෙන් අපිට මේ විදිහ ආහාර නිෂ්පාදනය කරලා නැහැ. කියන්නේ එළවලු ගත්තොත් ඒකේ කෙඳි අධිකයි, ඊළඟට බිත්තරයක් ගත්තොත් ඒකේ ප්‍රෝටීන් අධිකයි. නමුත් ස්වභාව ධර්මයේ නැහැ මේ සීනි පිටි සහ තෙල් කියන කම්බිනේෂන් එක තියෙන ආහාර. ඉතින් නමුත් ඒක මිනිස්සු විසින් සකස් කළ අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ්ස් මේවා ඇඩික්ටිව් මත්ද්‍රව්‍ය වගේම තමයි. ඉතින් සමහර මේ ආහාර ගන්න ගියාම අර නවත්ත ගන්නත් අමාරුයි. ඉතින් මේ ආහාර ගෙදරට ගේන්නේ නැතුව කියන්නේ ග්‍රොසරි ෂොපින් ලිස්ට් එකකින් අයින් කරගන්න පුළුවන් නම් ගෙදර අවේලබල් නැත්තම් මේ ආහාර ගැනෙනවා අඩුයි. ඒකක් අනිත් එක ඔබට එහෙම බඩගිනි එනවා නම් එක්කෝර ගෙදර අයත් එක කතා වෙලා ෆික්ස් මීල් ටයිම් එකක් මේ ප්‍රධාන ආහාර වේල් මේ වෙලාවට, අනිත් එක බඩගිනි එනවා නම් පමණක් මේ අතුරු ආහාර වේල් වලට යන්න. කියන්නේ බඩගිනි නැතුව කම්මැලි කමට හරි කම්ෆර්ට් එකට කන්නේ නැතුව බඩගින්නට විතරක් කන්න. මොකද අපේ මානව ශරීරය ඇත්තටම සැකසීලා තියෙන්නේ බඩගින්නට ආහාර ගන්න. නමුත් අර වර්තමානයේ කියන්නේ සීත කාලයේ තියෙන අර සීතලත් එක්ක වෙනම කම්ෆර්ට් එකක් අපි ආහාර වලින් ලබා ගන්නවා. ඉතින් ඒකින් වැළකීමත් වැදගත්. ඉතින් ආහාර ගන්නකොට හෝල් ෆුඩ්ස් මිනිමලි ප්‍රොසෙස් ෆුඩ්ස් පුළුවන් තරම් ගන්න. විශේෂයෙන් මම දැන් මුලින් සඳහන් කරා වගේ ප්‍රෝටීන් බහුල ආහාර සමග එළවලු නැවුම් පළතුරු ඊළඟට යෝගට් චීස් වගේ ප්‍රෝටීන් හොඳින් තියෙන කිරි ආහාර ඊළඟට කව්පි කඩල මුං ඇට වගේ ලෙගියුම්ස් ඊළඟට හෝල් ග්‍රේන් ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලේ කියන්නේ මුල් තැන ප්‍රධානව ආහාර වේල සැකසීලා තියෙන්නේ මෙන්න මේ ආහාර ගෲප් එකකින් කියන්නේ සංයෝග වලින් තමයි එකතු කරගන්න ඕනේ. එතකොට පුළුවන් ඔබට ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගන්න ගමන් සීත ඍතුවේ බර වැඩි වීමත් වළක්වා ගන්න.
ඔව් මම ඔබෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ ශීත ඍතුවේදී අපේ ශරීරයේ බර වැඩි කර නොගෙන ශාරීරික යෝග්‍යතාව පවත්ව ගන්න නම් අපි මොනවද කරන්න ඕනේ?
ඔව් අතිනේ දැන් ආහාර ගැන වගේම ව්‍යායාමත් ඇත්තටම අපිට වැදගත්. දැන් අර යුරෝපීය රටවල සහ ඔය කැනඩාවේ තියෙනවා වගේ හිමකුණාටු සහිත දරුණු ශීත ඍතුවක් ඕස්ට්‍රේලියාවේ නැති වුණත් සීත කාලයේ ටිකක් ව්‍යායාම කරනවා අඩුයි. ඉතින් ඔබ බලන්න ඔබට කොයි වගේ ව්‍යායාම වලටද ඔබ කැමති කියලා. දැන් ඔබට පුළුවන් ඔබ ජිම් මෙම්බර්ෂිප් එක අරන් නැති කෙනෙක් නම් ජිම් මෙම්බර්ෂිප් එකක් අරන් ශීත ඍතුවේ ජිම් එකකට ගිහිල්ලා ව්‍යායාම කරන්න, එළියේ ව්‍යායාම කරන්න අපහසු නම්. ඉතින් අර සමහර වෙලාවට මේ මෙම්බර්ෂිප් එක ගත්තත් සමහරලාට තනියෙන් යන්න කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් ඔබට යහළුවෙක් හෝ පවුල කෙනෙක් ඉන්නවා නම් බර අඩු කරගන්න සෞඛ්‍ය ගැන උනන්දු කෙනෙක්, ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අර accountability එකක් තියෙනවා. එතකොට එහෙම කෙනෙක් සම්බන්ධ කරගෙන එකතු වෙලා ජිම් එකකට යන්න පුළුවන්. ඒක වඩාත් සාර්ථකයි. ඊළඟට මොනවද ගෙදර පරිසරයේ කරන්න පුළුවන් ව්‍යායාම? විශේෂයෙන්ම මේ ෆිට්නස් එක පවත්වා ගන්න, ඒ කියන්නේ මාංශ පේශී වල ශක්තිමත්භාවය සහ වර්ධනය කරගන්න ඉතාමත් සුදුසුයි මේ රෙසිස්ටන්ට් එක්සර්සයිස් කියන එක. රෙසිස්ටන්ට් සහ වේට් බේරින් එක්සර්සයිස් විශේෂම ඔබට කියන්නේ කිසිම කියන්නේ උපකරණයක් අවශ්‍ය නැහැ. අර රෙසිස්ටන්ට් බෑන්ඩ් එකක් වගේ දෙයක් ඉතාම ලාප අඩු මිලකට ගන්න පුළුවන්. ඒ බෑන්ඩ් එකක් අරගෙන රෙසිස්ටන්ට් එක්සර්සයිස් කරන්න පුළුවන්. වරකට විනාඩි 20ක් සතියකට දවස් 2-3ක් වගේ කිරීම ප්‍රමාණවත් මේ රෙසිස්ටන්ට් ආකාරයේ ව්‍යායාම. ඊළඟට ගෙදර ට්‍රෙඩ්මිල් එකක් තියෙනවා නම් ට්‍රෙඩ්මිල්, ඊළඟට ස්කිපින් වගේ එක්සර්සයිසස් කරන්න පුළුවන් කාඩියෝ එක්සර්සයිස් විදියට. ඊළඟට දැන් ඕස්ට්‍රේලියාවේ يعني ශීත ඍතු ඉතාම දරුණු නැති නිසා හොඳට ඉර පායපු දවසක එළියේ වුණත් ඇවිදින්න යන්නත් පුළුවන්. ඉතින් අර කියන්නේ හાર્ට් රේට් එක වැඩි වෙන කාඩියෝ වර්ගයේ ව්‍යායාම සහ මාංශ පේශී වල ශක්තිමත්භාවය වැඩි කරන මේ රෙසිස්ටන්ට් වර්ගයේ ව්‍යායාම දෙකම ඔබට හැකි ආකාරයෙන් කරන්න පුළුවන් නම් ඔබට ශීත කාලයේ කියලා වෙනසක් නැතුව මේ ෆිට්නස් එක හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්.
ඔව් අපි අද දවසේ කතා බහ කරමින් සිටියේ මේ ශීත ඍතුවේදී අපේ සිරුරේ බර වැඩි වෙන්නේ ඇයි කියන කාරණය සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමට අපි සිදු කළ යුත්තේ මොනවද කියන වැදගත් කාරණය සම්බන්ධව. මේ කරුණු කාරණා අපට පැහැදිලි කිරීමට ක්වීන්ස්ලන්තයේ සිට අප සමග සම්බන්ධ වුණු නිර්මලා වීරකොන් මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි අතිනි.